Honorable Charles Nirmalanathan, you have 5 minutes.
நன்றி தலைமை தாங்கன்ற உறுப்பினர்களே, இன்று இந்த பாராளுமன்றம் அவசரகால தடைச்சட்டத்தை நீடிப்பதற்காக காலையில் கூடி விவாதங்கள் நடைபெற்று கொண்டிருக்கிறது. இங்கு இதற்கு முன்பு கருத்து கூறியவர்கள் அவசர கால தடைச்சட்டம் இலங்கைக்கு புதிதல்ல என்ற விடயங்களை தொடர்ச்சியாக கூறி வருகிறார்கள். இந்த தொடர்ச்சியாக இலங்கையில் அவசரகால தடைச்சட்டமும் பயங்கரவாத தடைச்சட்டமும் தொடர்ச்சியாக இருக்கின்ற காரணத்தினால்தான் இன்று இந்த இலங்கை இவ்வளவு மிக மோசமான பொருளாதார நெருக்கடியை சந்தித்திருக்கிறது. ஒரு ஜனநாயக விரோதமற்ற செயல்பாடுகள் மூலமாகத்தான் இன்று இந்த நாடு சர்வதேச நாடுகளிடம் கடன் வாங்குவதற்காக ஏங்கி நிற்கின்ற ஒரு நாடாக இருப்பதற்கு மிக பிரதானமான காரணம் இந்த அவசரகால தடைச்சட்டமும் பயங்கரவாத தடைச்சட்டம் என்பதை கௌரவ உறுப்பினர்களுக்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் விஜயதாச ராஜபக்ச இங்கு இருக்கின்ற போது அவர் நீதித்துறை அமைச்சராக இருக்கின்ற போது அவரிடமும் புதிதாக தெரிவு செய்யப்பட்ட ஜனாதிபதியிடமும் ஒரு கோரிக்கையை நான் முன்வைக்க விரும்புகின்றேன். என்னென்று சொன்னால், 2009 யுத்தம் முடிவிட்ட போது பல முன்னாள் போராளிகளை கௌரவ முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்கள் புனர்வாழ்வளித்து விடுதலை செய்திருந்தார். அதன் பிற்பாடு முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் ஒரு கைதியை மாத்திரம் அவர் வழக்கிருந்த போதும் அவர் விடுதலை செய்திருந்தார். அதன் பிற்பாடு முன்னாள் ஜனாதிபதி கோட்டபாய ராஜபக்ச அவர் நீதிமன்றத்தால் தீர்ப்பளித்து ஒரு குறுகிய காலத்துக்குள் வீடு செல்வ இருக்கிறவர்களை குறுகிய காலத்துக்குள் இருக்கிறவர்களை மட்டும் அவர் விடுதலை செய்திருந்தார். நான் இந்த நாட்டினுடைய ஜனாதிபதியையும் நீதி அமைச்சரையும் கேட்க விரும்புவது, நீதிமன்றத்தால் தண்டனை அளிக்கப்பட்டு தற்பொழுது சிறையில் பயங்கரவாத தடைச்சட்டத்தில் கைது செய்யப்பட்டு நீண்ட நாள் சிறையில் இருக்கின்றவர்களில் கிட்டத்தட்ட 23 பேர் நீண்ட காலமாக நீதிமன்றத்தால் தீர்ப்பு அளிக்கப்பட்டிருக்கிறார்கள். ஜனாதிபதி அவர்களிடமும் உங்களிடமும் நான் மிகவும் வினயமாக கேட்டுக்கொள்வது, அவர்களை உடனடியாக விடுதலை செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் மற்ற நீதிமன்றத்தால் விசாரணை நடந்து கொண்டு இருக்கிறவர்களுக்கு ஒரு குறுகிய கால புனர்வாழ்வு அடிப்படையில் அவர்களை விடுதலை செய்ய வேண்டும் என்றும் இன்றைய இந்த அவசர சட்ட விவாதத்தின் மூலம் புதிதாக தெரிவு செய்யப்பட்ட ஜனாதிபதிக்கும் தங்களுக்கும் நான் மிக வினயமான தமிழ் மக்கள் சார்ந்த கோரிக்கையை நான் உங்களிடம் முன்வைக்கின்றேன். இந்த விடயம் தொடர்பாக அவர்களுடைய பெயர் விவரங்களோடு எழுத்து மூலமாக நான் உங்களிடம் மிக விரைவில் சமர்ப்பிப்பதற்கு எண்ணியிருக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயம் தொடர்பாக நீங்கள் 2015-19 காலப்பகுதிகளில் அவர்களை புனர்வாழ்வு அளித்து விடுதலை செய்யப்பட வேண்டும் என்ற நோக்கத்திற்காக பல முயற்சிகள் எடுத்திருந்தீர்கள். ஆனால் அது துரதிர்ஷ்டவசமாக நடைபெறவில்லை. நீங்கள் தற்பொழுது இருக்கின்ற இந்த நெருக்கடியான சூழ்நிலையில் கூட அவர்களுடைய குடும்பங்கள், அவர்கள் இல்லாமல் அவர்களுடைய குடும்பங்கள் எவ்வளவு கஷ்டப்படும், அவர்களுடைய பிள்ளைகளுடைய கல்வி எதிர்காலம் எவ்வளவு பாதிக்கப்படும் என்று நீங்கள் தற்பொழுது தெரிந்து கொண்டிருப்பீர்கள் என்றால், சாதாரணமாக ஒரு குடும்ப தலைவர் இருக்கின்ற குடும்பங்கள் கூட சாதாரண வாழ்க்கை வாழ முடியாத சூழ்நிலை தற்பொழுது இருக்கிறது. ஆகவே ஒரு குடும்ப தலைவன் இல்லாத ஒரு குடும்பம் இன்று எவ்வளவு சிரமப்படும் என்பதை நீங்கள் தெரிந்திருப்பீர்கள். ஆகவே வினயமாக வேண்டிக் கொள்வது, அவர்களுடைய விடுதலை என்பது மிக முக்கியம் என்பதை நான் உங்களிடம் கோரிக்கையாக முன்வைக்க விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த அவசரகால தடைச்சட்டத்தை நாங்கள் தொடர்ச்சியாக நீடித்து கொண்டு போவதை விடுத்து அவசரகால தடைச்சட்டம் ஏன் நாங்கள் கொண்டு வருகின்றோம், அதற்கு மாற்று வழி என்ன
என்பதை
நாங்கள் தொடர்ச்சியாக ஆராய்ந்து அதன் பிற்பாடு ஒரு முடிவுக்கு செல்ல வேண்டும். தொடர்ச்சியாக இலங்கைக்கு அவசரகால தடைச்சட்டம் புதிதல்ல என்று நாங்கள் தொடர்ச்சியாக சொல்லிக் கொண்டிருப்பது, நாங்கள் மீண்டும் இலங்கையை பாதாளத்தில் தள்ளுகின்ற ஒரு செயல்பாடாகத்தான் இருக்கிறது. நான் ஒரு குறிப்பாக ஒரு விடயத்தை கூற விரும்புகின்றேன். இப்படியான அவசரகால தடைச்சட்டம் பயங்கரவாத தடைச்சட்டம் இந்த நாட்டில் இருக்கின்ற போது எவ்வாறு சுற்றுலா பயணிகள் இங்கே இலங்கைக்கு வந்து அவர்கள் தங்களுடைய தாங்கள் எண்ணிய விடயங்களை அவர்கள் இலகுவாக பெற முடியும்? ஏனென்றால் இங்கே இங்கே அவசர தடை சட்டம் இந்த பாராளுமன்றத்தில் சட்டம் நிறைவேற்றுகின்ற போது உலகத்தில் இருக்கின்ற சகல நாடுகளும் பார்க்கும். இலங்கையில் அவசர தடை சட்டம் இருக்கிறது, அங்கு மிகப்பெரிய போராட்டங்கள் நடக்கிறது. ஆகவே அந்த இலங்கைக்கு தற்பொழுது நாங்கள் செல்லக்கூடிய சூழ்நிலை இல்லை என்பதை அவர்கள் உணர்ந்து கொள்வார்கள். ஆகவே அதை நாங்கள் இலங்கையை பொருளாதாரத்தில் இருந்து மீட்பதாயிருந்தால் நாங்கள் எவ்வாறு பயணிக்க வேண்டும் என்ற ஒரு நீண்டகால அடிப்படையில் ஒரு பொருளாதார கொள்கையோடு சரியான நிதி முகாமைத்துவத்தோடு நாங்கள் பயணித்தால் மாத்திரம்தான் இந்த பொருளாதார நெருக்கடியிலிருந்து இலங்கையை நாட்டு மக்கள் வரிசையில் இருக்கின்றதை நிப்பாட்ட முடியும். ஆகவே புதிதாக இருக்கின்ற இந்த புதிதாக தெரிவு செய்யப்பட்ட ஜனாதிபதியும் பழைய அரசாங்கமும் இதற்கு மிக விரைவில் தீர்வெடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
Honorable Major Sudarshana Denipitiya, you have 5 minutes.
Naru mulasana ruda mantri thumani ada davase attatama shesha davasak ada api ape matrubhumiye pattela thiyena tatthe gana duken katha karana avasthawak vishala dukak denenawa virodha ranaviruan me rata berala dunne 2009 may 18 wenna me rata berala dunne me wage tatthe ekata pat karanne nevey கொரோனா வசங்கத்தையும் துக்கிந்தின விழாவே வீரோதார அணவிரோ பேரகத்தா ஒப்ப சியலுது நாம பட் நிதாசை உஸ்மகாண்ட துண்ணா அவஸ்தாவ இன்னத்துருவ நிதாசை இண்ட ஏமனத்தாங் நிரோகி வெயிண்ட ஏ அவஸ்தாவை ததல துண்ணா ஹேபை அது ஏ வினாசிலா அட்டபாஸ் ஆமிகாரியா பவுட பத்திலா அட்டபாஸ் ஆமிகாரியா லங்கட்டவிலக்கேனோ குழி ஹமுதாவன் நொய்குந்த் நொய்குத் தேவால் கேனோ மேம தத்தகிட பத்தல மம தமுதா நிலதாரிய கேட்டிட மட்ட துக்கேன் கதாகரான்னே மம துக்கேன் கதாகரான் எத்தடம கரு சபாபத்துமணி அபின மதக 88 89 காலே மே வகேம பீஷணி அத்திப அப்பே உசாஸ் பெல லியன காலே மே வகேம் பீஷணிய மகே ஐயா திட்டிய ஹமுதாவே எதுகொட கெதட் அவில்ல கேனோ லியுன் தேனவா ஐயா வாயின் கரகன் நெத்தம் பவுலம மரலதானவா கேனே ஒளுவட கல்கடஸ்தையில கேனவா தாத்தாக்கு ஒளுவட கல்கடஸ்தையில தியனவா அயின் கரகான்ன ஏம காலையா திப்பா மே கனகாட்டுற கண்ண தமை அப்பே ரட்டே ஜனதாவோட மே சியல்லம அமத்தக வேணும் இங்க இதா குடக் துக்கிந்தா சியலும ஹெந்துரும் பத்தரங்கியா விதுரிய திப்பா விதுரிய லைட் எக தாண்ட துண்ணே மேம அவஸ்தா திப்பா அத வேணகொட்ட ஏ வகை வாதாவரணயக் ஏத்தி கரன்ன நோய்குத் நோய்குத் கண்டாயம் உற்சாக கர்ணோ மே அஹிம்சக தரு இஸ்ரார தியாகன இன்னே வினத் மூரோருக்கு மேக எண்ணே அண்ணே ஆப்பவு தருவ இஸ்ராட் அரகின தமாய் மேதே கரான்னே அஹிம்சக விஸ்வவித்யாலய சிஷ்யன் சிஷ்ய சிஷ்யாமன் தருண தருணியான் மீ சியலு தினாம எகத்து கரன வினத் பெத்தகின் இஸ்ராட் எனவா ஏகட எகத்து வேலா எல்டிடி டயஸ்போரா ஏக ஏகலாம் ஃபண்ட் கர ஃபண்ட் தினவ ஆதார தினவ நோய்குத் திதிர உதவு கர்ணோ நோய்குத் நோய்குத் கண்டாயம் தியனவா மீ கண்டாயம் சியல்லமு எகத்து வேலா தென் இஸ்ராட் அவில்லா அட்டபாஸ் ஆமிகாரியா பவுட பத்கல்ல விரோதார ரணவிரோவ பகல்ட தாலா மே ரட்ட விநாச கரன்ன உற்சாக கண்ணோ மேக அரகல கரன விழாவாக் நிமி சியலு தினா எகதுல ரட்ட பேர கண்ணோன விழாவாக் நிவத்தவத்தாவா ரட்டே ஆர்த்திக கொட கண்ணோன விழாவா ஏகட உற்சாக கரன விழாவல நோய்குத் அரகல நோய்குத் தேவல் கர்ல மே ரட்ட விநாச கரன்ன உற்சாக கண்ணோ அப்படி இதா கண்ண புலுவந்த மே வேன தேவல் ஜனாதிபதி மந்திரி அல்லகின அல்லகின ஹிட்டியா அகதி மந்திரி ஜனாதிபதி காரியாலய ரூபாயினி சஸ்தாவ மே திரஸ்தவாதி கிரியாவன் மே அரகல கருவோன் கீழா எமரத்தம் மே அஹிம்சக மினிசு கர்ண தேக் நிமே மேக மேக தமாய் திரஸ்தவாதி கிரியாவன் மேவ திரஸ்தவாதி கிரியா ஏகனிசா தமாய் மே ஹதிசி நீதி அவசிய வெண்ணே மே மகாஜனதாவ பேரகண்ண அஹிம்சக மகாஜனதாவ பேரகண்ண வகேம ஏ அரகலையட் சம்பந்தலா இன்னே அஹிம்சக தருவ பேரகண்ண தமாய் மே ஹதிசி நீதிய அதி 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 கரன்னி மே வகை தத்தியாக ஏத்தினோனா ஏக சமனய கரன்ன தமாய் மே அதி கரன்னி ஏமனத்து உனாட பஸ்ஸே ஏமனத்தம் வென வினத் அனவசிய தேயக் சிதுனாட பஸ்ஸே ஏ ஏ எஹிம தேயக் வெனவனா பெடக் நெ ஏகனிசா தமாய் மே ஹதிசி நீதி அதி கரலா மேக ரட ஆரக்ஷா கரகன்ன யான்னி மேகட விக்ருதி சமாஜ சமாஜயக் நிர்மாணய கரன்ன தமாய் மே டிகென் டிக டிகென் டிக லாஸ்தி வெண்ணி ஏகனிசா மம ஹிதனவா மே விரோதார அணையுருவன் ட கரஹனோ அட்டபா சாமிக்காரையா கேனோ நோய்குத் தேவால் கேனோ ஐ மேம கியன்னே முகத் ஹேத்துவ ரணவிருவே යුද හමුදාවට බැඳිලා ඒ පාඨමාලාව හදාරලා ඒ පාඨමාලාව හදාරන්න බැරි කොන්ද නැති මිනිස්සු තමයි මේක කියන්නේ. පාඨමාලාව හදාරලා මේ රට බේරගන්න ගියාම අපිට තිබ්බේ අපි ත්‍රස්තවාදීන් ක්‍රියාකාර එදා ත්‍රස්තවාදීන්ව විනාශ කරන වෙලාවේ අපි හමුදාවට බැඳිලා අපිට තිබ්බේ මරණ සහතිකේ නමයි බන්න සහතිකේ නම සහ වෙලාව දා ගැනීම පමණයි. වෙලාව විතරයි දාගන්න තිබ්බේ. අපි ඒකත් ලියලා තිබ්බේ. වෙලාව පමණයි අපිට දාගන්න තිබ්බේ. එහෙම දාලා තමයි අපි ගියේ. එදා අටපාස් කියලා කවුරුත් කිව්වේ නැහැ. එදා විරෝධාර රණවිරුව ගමට එනකොට පිළිගන්නවා. දැන් අද ෂර්ට් එකෙන් අල්ලගෙන උඹ උඹ කුලී හමුදාකාරයෙක් උඹ එළියට ඵලයන් එහෙම කියන තත්ත්වයට පත් වෙලා මේ තරම් සමාජයේ පිරෙන්නේ කොහමද? කොමුණත් මමත් 1990 දී යුද හමුදාවට බැඳුනේ. දෙපාරක් තුවාල වුණා. මං ආබාධිත නිලධාරියෙක්. මට දුක මේ හමුදා විරෝධාර රණවිරුවන්ට කරන අපහාස වලට. එහෙම දෙයක් විය යුතු නැහැ.
විනාඩි කාලයක් තියෙනවා ඔබතුමාට.
ඔබ හැමෝම මේක පිළිගන්නවා ඇති. මම කියනවා මේ අරගලේ පිටිපස්සෙ ඉන්න කණ්ඩායම වලට අහිංසක තරුණ තරුණියන් බිලි දෙන්න එපා. අහිංසක තරුණ තරුණියන් බිලි දෙන්න එපා. තමන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරගන්න. ඔවුන්ට පොලිස් විවාර්තාවක් ගන්න හම්බෙන්නේ නැහැ ඉදිරියේදී. ඉදිරි කාලයේදී ලොකු ප්‍රශ්නයක් එනවා. ඇංගලී සලකුණු ටික ගත්තට පස්සේ එහෙම නැත්නම් පොලිස් වාර්තාව ගන්නකොට ඒ අරගල කරුවෙක් නම් එයාට රැකියාවකට යන්න හම්බෙන්නේ නැහැ. විදේශ රටකට යන්න හම්බෙන්නේ නැහැ. වීසා එකක් ගන්න හම්බෙන්නේ නැහැ. මේ අහිංසක දරුවන් ඔය පත් කරන தත්ය. හැබැයි මේ කියන අරගලේ පිටිපස්සේ ඉන්න මිනිස්සු අඩගේ පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ගේ ළමයි සියල්ලම ඉන්න පිටරටව. ඔය කියන ළමයි ඉන්න පිටරට පිටරට ඉගෙන ගන්න. හැබැයි මේ අහිංසක ළමයි ටික ඉස්සරහට දාලා මේ අය ගෙනියන ඉස්සරහට. අන්තිමට මේගොල්ලන්ට කිසිම දෙයක් කරගන්න බෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටවත් ශිෂ්‍යෙක්වත් අරගල කරුවෙක් කිව්වට පස්සේ පෞද්ගලික රැකියාවකටවත් යන්න බෑ මේ පොලිස් රිපෝට් එක නැතුව. එක්කෙනෙක් පැනලා යන්න හදන ඔක්කොම අමාරුවේ දාලා රූපවාහිනිය අල්ලගෙන මම චණ්ඩියා වගේ කිව්වා. ඊයේ පැනලා යන්න හදනවා තැවුල් කොණ්ඩ කපලා එළියට යන්න හදනවා. මෙන්ද කරන දේවල් අර අහිංසක ළමයි ටික විශ්වවිද්‍යාල ළමයි
ටික පාරේ.
ඒක නිසා අර සභාපතිතුමනි මේ ළමයි පාරේ පෞද්ගල විශ්වවිද්‍යාල අවුරුදු 20ක් අවුරුදු 20ක් කරනකොට යාගේ ඩිග්‍රී එකක් ඉවරයි. අවුරුදු 22ක් කරනකොට මාස්ටර්ස් කරලත් ඉවර වෙන්න පුළුවන්. හැබැයි මේ ළමයින්ට අවුරුදු 30 32 කට එළියට එන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අර සභාපතිතුමනි මම ඉල්ලා සිටිනවා මේ වගේ ඉන්න දරුවන්ට දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මම කරුණා කරලා ඔබ මේ தත්ත්වය වටහා ගන්න. මේ එක එකනා කියන විදියට මේ එක එකනා නායකයෝ කියන
විදියට
වැඩ කරලා මේ රට විනාශ කරගන්න එපා. ඔබේ අනාගතේ විනාශ කරගන්න එපා. ආදරණීය අම්බලා තාත්තලා ගැන තිල්ලනවා මම. දෙමාපියන් ගැන තිල්ලනවා ඔබේ දරුවා රැකගන්න. මේ වගේ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එහෙම ඔවුන්ගේ අනාගතේ ඉවරයි. ඔබේ බලාපොරොත්තුව ඒ ආදරණීය අම්මලා තාත්තලා දුක් ඉඳලා මේ විශ්වවිද්‍යාල වලට එවලා මේ බලාපොරොත්තු වෙන දේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ආදරණීය අම්මලා තාත්තලාගේ වගේ මේ දරුවන්ගෙන් මේ දේවල් වලට සම්බන්ධ වෙන්න අපි ඔක්කොම එකතුලා මේ රට ගොඩගමු.
මේ
රට ගොඩගන්න තමයි මේ හදිසි නීතිය දාලා මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. එහෙම නැත්නම් මර්ධනය කිරීමන්නේ මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා සහ ඒ අහිංසක දරුවන්ගේ සුභසිද්ධිය සඳහා තමයි මේ දේ කරන්නේ. ඒක නිසා ඒ தත්ත්වයට පත් වෙන්න එපා. ඔබ සාමකාමීව මේ රට ගොඩ ගැනීමේ කටයුතු වලට දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.
මීළඟට SMM මුෂරෆ් මන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
තලමේ ආසනத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, முதலில் இந்த நாட்டினுடைய புதிய ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டிருக்கின்ற அதிமேதகு ரணில் விக்ரம்சிங் அவர்களுக்கும் அதே போன்றும் புதிய பிரதமர் கௌரவ தினேஷ் குணவர்தன் அவர்களுக்கும் சபை முதல்வரான சுஷில் பிரேம்ஜெயந்த அமைச்சர் அவர்களுக்கும் என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். இதேபோன்று 2 தினங்களுக்கு முன்பதாக இந்தியாவிலே ஒரு குடியரசுத் தலைவராக திரௌபதி முர்மு அவர்கள் தெரிவு செய்யப்பட்டார். இந்தியாவை பொறுத்தளவிலே பழங்குடியினைச் சேர்ந்த மிகவும் சிறுபான்மை சமூகத்தைச் சேர்ந்த ஒருவர் ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டார். எமது நாட்டிலே இருக்கின்ற இந்த பொருளாதார பிரச்சனைகளுக்கு மத்தியில் இந்த நாட்டில் ஸ்திரமான ஒரு அரசு அமையப்பெற வேண்டும் என்கின்ற நோக்கிலே இங்கே இப்பொழுது ஜனாதிபதி பிரதமர் உள்ளிட்ட அரசாங்கம் அமைக்கப்பட்டிருக்கிறது. இந்த அரசாங்கம் இந்த பிரச்சனைகளுக்கு தீர்வு காண வேண்டும் என்பதாக நான் உளமாற பிரார்த்திக்கின்ற அதே வேளையில் இந்தியாவின் குடியரசுத் தலைவியாக தெரிவு செய்யப்பட்டிருக்கின்ற திரௌபதி முர்முவினுடைய தெரிவு ஒரு புதியதொரு அரசியல் கலாச்சாரத்தை அல்லது ஒரு உண்மையான ஒரு சிஸ்டம் சேஞ்சை எமது நாட்டுக்கு கற்றுத்தர வேண்டும் என்றும் நான் பிரார்த்தித்துக் கொள்கிறேன். உண்மையிலே எமது நாட்டிலே ஏற்பட்ட இந்த பொருளாதார பின்னடைவு என்பதும் ஒரு அரசியல் ஸ்திரத்தன்மை என்பதும் அதன் மூலமாக உருவான மக்கள் போராட்டம் என்பதும் குறைத்து மதிப்பிடக்கூடிய ஒரு விடயம் அல்ல. எமது மக்களுக்கு சரியான முறையிலே நாங்கள் பொருட்களை வழங்கியிருந்தால், வரிசைகளிலே நின்றும் பணம் அதிகமாக கொடுத்தும் ஒரு பொருளை பெற முடியாத ஒரு சூழ்நிலையை எமது மக்களுக்கு உருவாக்காமல் நாம் தடுத்திருந்தால் இந்த மக்கள் போராட்டம் அறகலை என்பது உருவாகி இருக்காது. எனவே இந்த மக்கள் போராட்டம் மக்களின் குறைகளை மக்களின் குரல்களை குறைத்து மதிப்பிடுவதென்பதும் அவர்களுக்கான உரிமையை மறுப்பதற்காக எவரேனும் குரல் கொடுப்பாராக இருந்தால் நிச்சயமாக அது முற்றுமுழுதாக எதிர்க்கப்பட வேண்டிய ஒரு குரல் என்பதிலே மாற்று கருத்து இல்லை. அதனை நான் வன்மையாக கண்டிருக்கின்றேன். அவ்வாறு இவ்வாறான மக்கள் போராட்டத்தை யாராலும் கொச்சையாக பேச முடியுமாக இருந்தால் அவர்களை நான் வன்மையாக கண்டிக்கின்றேன். அதே சமயத்தில் இவ்வாறு உருவான இந்த மக்கள் போராட்டம் என்பது ஒரு சரியான திசை நோக்கி சென்றதா, அல்லது இந்த மக்கள் போராட்டத்தின் ஊடான சிஸ்டம் சேஞ்ச் என்பது இங்கே நடைபெற்றிருக்கிறதா என்று கேட்கிற போது மிக கவலையாக இருக்கின்றது. ஒரு சுதந்திரத்துக்கு பின்னரான காலகட்டத்திலே ஒரு அரசியல் சார் மாற்றம், அல்லது இந்த சமூகத்திற்கிடையிலே அரசியல்வாதிகளுக்கிடையிலே ஒரு உணர்வு சார் மாற்றம் ஏற்படக்கூடிய ஒரு சாத்தியம் இந்த அறகலையின் மூலமாக தோன்றியிருந்தாலும் அது வேறு திசை நோக்கி சென்றுவிட்டது என்பதான ஒரு ஏக்கத்தோடு நான் இந்த இடத்தில் பேச விரைகின்றேன். இந்த போராட்டம் தொடங்கிய போது மக்களில் ஒருவனான ஒரு குரலாகத்தான் மக்கள் பிரதிநிதியாக நாமும் இருந்தோம். பாராளுமன்ற உறுப்பினர் என்றால் ஏதோ வானத்திலிருந்து குதித்தவர்கள் அல்ல. மக்கள் பிரச்சினை என்பது வேறு, பாராளுமன்ற உறுப்பினர்கள் என்பவர்கள் வேறு என்பதாக சித்தரிக்கின்ற இந்த நிலை மாற வேண்டும். இந்த பாராளுமன்றத்திற்குள் இந்த ஆளும் கட்சி எதிர்கட்சி என்கின்ற இரண்டு நிலைப்பாடுகளைத்தான் நான் இப்போதும் பார்க்கிறேனே அல்லாமல், ஆளுங்கட்சியாக இருப்பவர்கள் அல்லது எதிர்கட்சியாக இருப்பவர்களிடையே ஒரு தெரிவு அடிப்படையிலே நாங்கள் இந்த பக்கம் செல்லலாம் என்பதற்கான 100% திருப்தி எமக்கு வருவதாக இல்லை. அதை நான் வெளிப்படையாக சொல்லியாக வேண்டும். உதாரணத்துக்கு இந்த அறகலை எவ்வாறு மாற்றம் பெற்றதென்றால், முஸ்லிம்களினுடைய ஜனாசாக்கள் எரிக்கப்பட்ட போது இந்த ஜனாசாக்கள் எரிப்பதை நிறுத்திவிடுங்கள் என்பதாக இந்த அரசின் உயர் மட்டங்களோடு நின்று காலை பிடித்து கெஞ்சி பேசுகிற போதெல்லாம் அதற்கு தடையாக இருந்த சில அதிகாரிகள் அறகலையிலே கோ ஹோம் கோட்டா என்கிறார்கள். இந்த நாட்டிலே அரபு தேசத்திலிருந்து எண்ணெய் கொண்டு வரக்கூடாது, இங்கிருக்கின்ற முஸ்லீம் அமைச்சர்கள் எல்லோரும் நீங்கள் பதவி விலகுங்கள் என்பதாக உண்ணாவிரதம் இருந்த எங்கள் சங்கைக்குரிய கௌரவ பாராளுமன்ற உறுப்பினர் என்று வரவில்லை. இன்று அறகலையில் நானும் ஒரு அங்கத்தவன் என்பதாகவும் ஈரானிடம் நான் பேசியிருக்கின்றேன், நான் தெல் பெற்று தருவேன் என்று சொல்கிறார். எனவே அறகலை என்பதில் இந்த மக்கள் போராட்டம் என்பதில் யார் எந்த பக்கம் இருக்கிறார்கள் என்பது மிகப்பெரும் ஒரு கேள்வியாக மாறியிருக்கின்றது. இன்று ஏற்பட்ட இந்த மக்கள் போராட்டம் என்பது உண்மையிலே ஒரு அரசியல் மாற்றத்தை உருவாக்கி இருக்குமாக இருந்தால், ஜனாதிபதி தெரிவின் போதோ அல்லது பிரதமர் தெரிவின் போதோ ஒரு சிறுபான்மை சமூகத்தைச் சேர்ந்த ஒருவரையும் நியமித்திருக்க எல்லோரும் ஆவணை செய்யக்கூடிய ஒரு சூழல் இங்கே உருவாக்கி இருக்கும். நிச்சயமாக இங்கிருக்கின்ற அரசியல் முறைமை அப்படி அல்ல. சில பேரை பார்த்தால் அங்கே அவருக்கு இத்தனை கோடி வழங்கப்பட்டது, இவருக்கு இத்தனை கோடி வழங்கப்பட்டது என்பதாக பல பேர் சொல்கின்ற ஒரு நிலையை பாராளுமன்றத்திற்குள் பார்க்கின்றோம். நான் அவ்வாறு பேசிய ஒருவரிடம் நான் சென்று கேட்டேன், மில்லியன் கணக்கில் கொடுக்கப்பட்டதாக சொன்னீர்களே, எப்படி நீங்கள் இதை சொன்னீர்கள், என்ன அர்த்தத்தில் சொன்னீர்கள் என்று. அப்பி தேச பாலனைக்காரன், நாங்களும் அரசியல் செய்யத்தான வேண்டும் என்று பதில் வருகிறது. எனவே வெளியே இருக்கின்ற மக்களுக்கு ஒரு சினிமாவிலே கிசுகிசு செய்தியை சொல்லி உற்சாக மூட்டுவது போல பொய்யான சில விதப்புரைகளை இந்த பாராளுமன்றத்திற்குள் இருந்து சொல்வதனாலும் தான் அவர்கள் 225 பேரும் வெளியே செல்ல வேண்டும் என்பதான கோரிக்கைகளை முன்வைத்தார்கள். எனவே இந்த 225 பேருடைய கௌரவத்தை பாதுகாக்க வேண்டிய பொறுப்பு இந்த 225 பேருக்கும் இருக்கிறது. யாராவது தவறிழைக்கிறார்களா, யாராவது ஊழல் புரிகிறார்களா, பேரோடும் ஆதாரத்தோடும் வெளிப்படுத்துங்கள். பொதுவான அபிப்பிராயங்களை உருவாக்கி இன்று ஒட்டுமொத்த 225 பேரும் பிழை என்கின்ற நிலையை உருவாக்கியதனுடைய விளைவு தான் இந்த மக்கள் போராட்டம் வேறு திசை நோக்கி சென்றது என்றுதான் நான் குறிப்பிட
வேண்டும்.
மூலாசனாரூட கரு மந்திரிதுமணி அப்பி தன்னா அப்பி பரபத்தல அற்புதக்காரி தத்தேக்க மேவிலா வேணப்பட்ட இன்னே அறகலையாக கீழா தியாக் திபுனா மகை மித்ரியோத் மட சந்ததீப்பு ஆயாத் சமஹராய மே அறகலேட் கியா பானதுரை மகே மித்ரியோ அறகலேட் கியாய அறகலே துளி இந்தகன மே ரஜே விவேச்சனை கரா இட பசே அறகலே அவசானேதி கோட்டாபே ராஜபக்ச ரட்டதால கியாட பசே மம மகை மித்ர சுஜீவகு ஹுவா முகத கியான் தங்க வேடே ஹரித கியலா எத்தோட மாட கிவி முகத்தையா அனுப்ப அப்பி பலாபுரத்துனே ගෝඨාභය රාජපක්ෂ මේ රට දාල යන්න නෙමෙයි. මේක මහා නින්දාවක්. ඔහු ඉතාමත් අවංක අවංක පුද්ගලයෙක්. ඔහුට වැරදුන නිසා, වැරදි තිබිච්ච නිසා තීරණවල යම් යම් අපි දකින විදිහ, ඔවුන් දකින විදිහ, අපි දකින විදිහට වැරදි නිසා තමයි අපි යන්න කිව්වේ. ගෙදර යන්න කිව්වේ, රට යන්න කිව්වේ නැහැ. අපි දැක්කේ නැහැ මේක තුල තියෙන කුමන්ත්‍රණය. අපි දැක්කේ නැහැ මේක තුල තියෙන ඩයස්පෝරාවේ ක්‍රියාකාරීත්වය. අපි දැක්කේ නැහැ මේක තුල තියෙන අන්තවාදීන්ගේ ක්‍රියාදාමය. මට අද රෑ, ඊයේ රෑ මට නිින්ද ගියේ නැහැ. මම ඇඬුවා ගෝඨාභය රාජපක්ෂ රට දාලා ගියේක සිංගප්පූරුවේ ඉන්න එක අපිට නිින්දාවක් නෙමෙයිද කියලා මගෙන් ඇහුවා. නන්දි කඩාල් කලපුව තුල ත්‍රස්තවාදී අවසන් කරනකොට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සාමය ලබා දීමේදී ආරක්ෂක ලේකම් විදියට අති ප්‍රබල කාර්යභාරයක් ඉෂ්ට කරපු ඒ නායකයා වෙනත් රටක ඉන්න එක නින්දාවක් නෙමෙයිද කියලා මගේ මිත්‍රයෝ ඇහුවා. කාටවත් එළියට බහලා අඬන්න බෑ. ඇඬුවත්, ඒකට විරෝධය දක්වුවත්, ගෙවල් ගිනි තියන්න, පහර දෙන්න, ගහන්න, මරන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. සත්‍ය වශයෙන්ම තමන්ගේ හදවතේ තියෙන ප්‍රකාශය කරන්න බැරි නිහඬ හඬක් මේ රට තුළ තියෙනවා. අන්න ඒ නිසා තමයි නීතිය හා සාමය ආරක්ෂා කළ යුත්තේ. අන්න ඒ නිසා තමයි හදිසි නීතිය ගෙනා යුත්තේ. නමුත් හදිසි නීතිය ගේන්නේ ඝාතනයටවත්, තර්ජනයටවත්, මර්ධනයටවත් නෙමෙයි. නීතිය අවශ්‍යයි මේ රට සාමකාමී තත්ත්වයට ගේන්න. මමත් විශ්වවිද්‍යාල තරුණයෙක් විදියට ඉන්නකොට අරගලය නිසා මාත් එක්ක හිටපු 60,000ක් තරුණ ඝාතනය වුණා. ඒ ඝාතනයට නෙමෙයි මේ සූදානම් වෙන්නේ. අම්මලා තාත්තලාට දරුවන්ට සත්‍ය කියා දීලා, නීතිය බලගන්නවලා, සාමය බලගන්නවලා මේ රටේ ජනතාවට සාමකාමී දේශපාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ.
මම තමා විනාඩි කාලයක් තියෙනවා.
ඒක නිසා මේ රටේ සියලුම භික්ෂුන් වහන්සේලාගෙන්, ඒ නිසා මේ රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ මව්බිම තුල නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා පෙරමුණ ගන්න කියලා. අපිට මේක නින්දාවක්, මහා නින්දාවක්, නීච නින්දාවක්. එතුමා ඉන්න අවශ්‍ය නැහැ පිටරටක. මෙතන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. 69,00,000ක ජනතාවක් ඡන්දය දුන්නා මෙතන ඉන්න පක්ෂකරණාවක්. ඒ අරගලය තුල, ත්‍රස්තවාදයට විරුද්ධ කරපු අරගලය තුල දැවන්ත මෙහෙවරක් කරපු ඒ සියලු දෙනාටම මේක නින්දාවක්. ඒ වගේම එතුමා අතින් වරදක් සිද්ධ වුණා නම්, රජය අතින් වරදක් සිද්ධ වුණා නම් ඡන්දය දීපු සියලු දෙනා මාත් ඇතුළු වග කියන්න ඕනේ. ඒ වගකීම අපි සියලු දෙනා බාර ගන්න ඕනේ. එක්කෙනෙකුට පමණක් ඒක බාර දිය නොහැකි. ඒක නිසා අපි නිවැරදි වෙන්න ඕන. සියලු දෙනා එකතු වෙලා නිවැරදි වෙන්න ඕනේ. මම ඉල්ලා සිටිනවා නව ජනාධිපතිතුමාගෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ මව්බිමට රැගෙනීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා. ස්තුතියි.
දැනගමුගේ මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 4ක් කාලයක්
තියෙනවා. 4. හරි. Thank you. ගරු සභාපතිතුමා, පළමුවෙන්ම මම කැමති මගේ සුබ පැතුම් එක්කරන්න අපේ නව ජනාධිපතිතුමාටත්, අපේ නව අගමැතිතුමාට සහ සභානායකතුමාට. ඇත්ත වශයෙන්ම අද දවස මම කතා කරන්න මේ හදිසි නීතියටත් ඇඩිය පුංචි දෙයක් මට කියන්න තියෙනවා. මේ රටේ මේ සිදුවෙච්ච දේවල් එක්ක, මේ තත්ත්වෙත් එක්ක, පළවෙන්ම මම කියන්න ඕන රටේ අපේ ගෝඨාභය රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා ගෝහෝම් ගෝඨා, ගෝහෝම් ගෝඨා කියලා එතුමාගේ මන්දිරේ බාර දීලා එතුමා ගියා. එතුමා යන්න හදන වෙලාවේ, එතුමා මේ රටෙන් පිටවෙන්න හදන වෙලාවේ, මේ ඉමිග්‍රේෂන් එකේ මේ ආගමන විගමන නිලධාරීන් හැසිරෙච්ච විදිහ, එතුමා මේ රටේ, එතකොටත් රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්පූර්ණ නීති විරෝධී ලෙසයට හැසිරුණා. එතුමාගේ පාස්පෝර්ට් එක ස්ටැම්ප් කරන්න බෑ කියලා, එතුමාට රටෙන් පිටවෙන්න දෙන්න බෑ කියලා එතුමාව රිෆියුස් කළා. එතුමාට එතකොටත් තිබුණා ඩිප්ලොමැටික් රයිට්ස් මේ රටේ නායකය හැටියට. ඒ හින්දා මේක සම්පූර්ණ වැරදි. මේගොල්ල නීති අතර ගත්තා ඒ දවසේ. මේ රටේ නීති අතර ගන්න එහෙම බෑ. මේ නිලධාරීන් බැඳිලා ඉන්නවා මේ රටේ ඒගොල්ලන්ගේ රාජකාරියට. එහෙමනම් ඒක උනේ කොහොමද? අනිවාර්යයෙන්ම විෂය භාර ඇමතිතුමාට මම ඉල්ලා සිටිනවා සහ කථානායකතුමාට මම ඉල්ලා සිටිනවා මේක ගැන පරීක්ෂණයක් පවත්විය යුතුයි. මේ නිලධාරීන් හඳුනාගත යුතුයි. මේ නිලධාරීන් ඇයි මෙහෙම නීති විරෝධීව තමන්ගේ රාජකාරිය කරේ කියලා එක අපිට දැනගන්නට ඕනේ. ඒ වගේම තමයි මම කියන්න ඕන අපි මේ රටේ අරගලය කරන මේ දරුවොත් එක්ක, මේ අම්මලා තාත්තලා එක්ක, මේ සහෝදර සහෝදරියත් එක්ක, ඔව් නිර්පාක්ෂික අරගලයට අපිත් එකඟයි. රටක ප්‍රශ්න ඇති වුණාම රටේ ජනතාව පාරට බහිනවා. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් රටේ නීතිය අතට ගන්නට බැහැ කාටවත්. මේ රටේ නීති අතට අරගෙන මේ හැසිරෙන විදිහට අපිට මේකට ඉඩ දෙන්න බෑ. අපිට බය ජීවත් වෙන්න බෑ මේ රට තුල. ඒ හින්දා අපි මේ නීතිය නැවතත් අපේ පාලනය යටතට ගත යුතුයි. ඒ හින්දා මේ හදිසි නීතිය මම විශ්වාස කරනවා මේ රටේ වැඩි කාලයක් පවත්වන්න අවශ්‍ය වෙන එකක් නෑ. එහෙම කියලා මම ඉල්ලා සිටින එක කළ යුතුත් නැහැ. හදිසි නීතිය යටතේ රටවල් දුවන්නට අපිට අවශ්‍යතාවයක් නෑ. නමුත් මේ කාලය තුල මේක පත් කරන කාලය තුල මේ රටේ මේ
ප්‍රශ්න ටික විසඳන්න ඕනේ.
ඒ වගේම තමයි මේ නීති ආධිපත්‍ය අපි නැවතත් මේක මේ ස්ථාපිත කළ යුතුයි මේ රට තුල. ඒ වගේම තමයි මම කියන්න ඕන මේ රටේ මේ I would like to say this in English actually regarding the American ambassador her excellency Julie Chang I think she has been interfering with the internal affairs and we know in the past what happened with Robert Blake the his excellency the US ambassador who was in Sri Lanka at that time when he interfered with the internal affairs of the country and also we know what happened in 1989 when R. Premadasa was in his regime as the president with the British High Commissioner he had to be expelled these are things that this is an internal affair and it has to be dealt internally and there was Julie Chang speaking to the president and lecturing the president of Sri Lanka about the aspirations of Sri Lankans in this country I would like to know
Honourable from member, your time
her
is
excellency
up.
I would like to know from her excellency how on earth can she say to the president who had lived 73 years of his life in this country about the aspirations of the Sri Lankan people because he knows much better
Thank
so
you.
I request that the international world should understand the situation in this country because there's no law and order at the moment and we are all living in fear we cannot carry on this way with riots we cannot go on with no law and order everything in this country has to be by law
honorable member your time is up
law. And yes thank you I will wind up and I request me vipakshayen kiwwa me meka kalakanni aanduwak kiyala den man kiyanda kemathi mama chande dunne kaatada kiyana eka adala na namuth dalas alahapperuma metituma janadhipati vela අපේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති වුණා නම් මේක එතකොට හොඳ ආණ්ඩුවක් වෙයිද? කාලකණ්ණි වෙන්නේ නැද්ද මේ ආණ්ඩුව? දැන් එහෙමනම් ඩොලර් එන්නේ කොහමද? අපිට කවහරි කියන්න ඒක ඩොලර් එන විදිය. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. සරත් වීරසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. 8 minutes.
ගරු සභාපතිතුමනි අවසාන පිළිතුරු කතාව කිරීම ලැබීම ගැන සතුට වෙනවා. මේ හදිසි නීතිය පවත්වන්නේ ඇයි අපි දන්නවා 1983 තමයි හදිසි නීතිය පවත්වලා අවුරුදු 28ක් මේ රටේ හදිසි නීතිය තිබ්බා 2011 අගෝස්තු මාසයේ තමයි ඒක ඉවත් කළේ අපි දන්නවා ඒ ත්‍රස්තවාදී නිසා ඒ ත්‍රස්තවාදයේ සහ රණවිරුවාගේ භූමිකාව අද අමතක වීම ගැන අත් වශයෙන්ම අපි කනගාටු වෙනවා ඉතින් එවනම් රටට යම්කිසි තර්ජනයක් තියෙනවා නම් රටේ යම්කිසි අනුතරක් තියෙනවා නම් රටට ඉදිරියේ යම්කිසි ආපදාවකට මුහුණ දෙනවා කියලා හිතනවා නම් ඒ తත්වය පොලිසියට පාලනය කරන්න බැරි නම් ඒ తත්වය පාලනය කරන්න හමුදාව අවශ්‍යයි කියලා හිතනවා නම් අන්න ඒ වෙලාව තමයි හදිසි නීතිය කියන එක ගේන්නේ. ඒක මහජන ආරක්ෂක පනත යටතේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම කරන්නේ දේශපාලඥයන්ගේ ආරක්ෂාව නිසා නෙමෙයි ජනතාවට ආරක්ෂා කරන ජනතාවගේ පුද්ගලික දේපල, ජනතාවගේ නිවාස, ජනතාවගේ වෙළඳසල් ඒ වගේම තමයි රාජ්‍ය දේපල ආරක්ෂා කරන තමයි මේ වගේ හදිසි නීතියක් ගේන්නේ. මේ හදිසි නීතිය රෙගුලාසි සාමාන්‍ය නීති අභිභවා යනවා නමුත් ව්‍යවස්ථාව අභිභවා යන්නේ නැහැ ඒවගේම තමයි ඒකට පුළුවන් ඕන වෙලාවක හමුදාව කැඳවන්න ඒවගේම අත්අඩංගුවට ගන්න රඳවාසිට පුළුවන් ජනාධිපති තුමාට පුළුවන් හදිසි නීතිය පනවන්න ඒ පනවලා දින 14ක් තුලදී
ඕඩර් ප්ලීස් කතානායකතුමා කරන්න
ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා දැන් හදිසියේ පනවලා දින 14ක් තුල දැන් මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා අපි රැස්වලා තියෙන එකයි වර්තමානයේ අයි මේ හදිසි නීති අපි පනවන්නේ අප දන්නවා මේ අරගලය ඇත්ත වශයෙන්ම සාධාරණ හේතුවක් නිසා තමයි මේ අරගලය ආරම්භ වුණේ අපි දන්නවා ඒ කිසි වැරද්දක් නැහැ යහපත් අරමුණක් සාක්ෂාත් කරගන්න තමයි ඒ උද්ඝෝෂණය තිබ්බේ අපි දන්නවා ඉන්ධන නැතුව හිටියා මිනිස්සු විදුලිය නැතුව හිටියා භූමි තෙල් නැතුව හිටියා ගෑස් නැතුව තමාගේ අරගත්ත දේ උයා ගන්න බැරුව හිටියා ගමනාගමන වලට ප්‍රශ්න ඇති වුණා පාසල් වහලා තිබ්බා ඒ වගේම රැකියා නැති වුණා ආදායම් මාර්ග අහිමි වුණා ඒක නිසා අත්ත වශයෙන් මේ ජනතාවගේ අසහනය ඉතාම සාධාරණයි ජනතාවගේ පීඩනය සාධාරණයි සාධාරණ ජනතාවට සාධාරණ කෝපයක් තිබ්බා සාධාරණ ද්වේෂයක් ඇති වුණා ඉතින් ඒක නිසා මේ උද්ඝෝෂණ පෙළපාලි සහ විරෝධතා පෙළපාලි කියන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒ කාටවත් නැහැ කියන්න බෑ ඒකේ සුජාතභාවය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් ඊට පස්සේ ඒ වරින් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ ජනතා පීඩනය ඒ ජනතාවගේ දින ද්වේෂය ඇතුළට මේ කිසිම බංකොලොත්භාවයට පත්වෙච්ච දේශපාලන පක්ෂ වල ඉන්න මැරයෝ ඒකට අන්තර්ගත වෙලා ඒක ප්‍රචණ්ඩත්වය කරා ගෙනිච්චා ඒකෙන් රජය පෙරලන්න හැදුවා ජනතා පරමාධිපත්‍යයෙන් පත්වෙච්ච ඒ ව්‍යස්ථානුකූල රජය පෙරලන්න හැදුවා. ඉතින් අත වශයෙන්ම ඒක ඉතාම වැරදි වැඩක් හැටියට අපි ඔක්කොම දන්නවා. අපි දන්නවා ජනාධිපති නීතිඥ වලලියද්ද කියන මහත්මයා ඉතා හොඳ සම්මුඛ සාකච්ඡාවක් කළා. ඔහු කියනවා ඕනම උද්ඝෝෂණයක් තියන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. රජයට බයින්න පුළුවන්, දේශපාලකයන්ට බයින්න පුළුවන්, හොරා කියලා කියන්න පුළුවන්, තක්කඩියා කියලා කියන්න පුළුවන්, ඉස්ත්‍රි උද්ඝෝෂකයා කියලා කියන්න පුළුවන්. නමුත් රජයක් ප්‍රලන්ට ඔවුන්ට උද්ඝෝෂණය කරන්න බෑ. ඒ වගේම තමයි ජනාධිපති එළවන්න, ජනාධිපති මරන්න උද්ඝෝෂණය කරන්න බෑ. එහෙම කළොත් එහෙම ඒක රාජ්‍ය විරෝධී කැරැල්ලක් වෙනවා. ඔහු කියනවා දණ්ඩ නීති සංග්‍රහය 198 යටතේ මරණීය දණ්ඩනය වුණත් දෙන්න පුළුවන් කියලා ඒ ජනාධිපති නීතිවරයා කියනවා. ඒ කියන්නේ ව්‍යස්ථානුකූලව පත්වෙච්ච රජයක් කැරැල්ලකින් පෙරලන එක ඉතාම බරපතල වැරදක්. ඒකට තමයි මේ පසුගිය කාලේ මේ මැර කණ්ඩායම ඒ දේශපාලන පක්ෂ එකතු වෙලා උත්සාහ කළේ. එහෙමනම් අපිට පුළුවන්ද මේ ජනතා පීඩනය අසහනය උපයෝගය කරගෙන මැර කණ්ඩායමෙන් වලට පොදු දේපළවල් හානි කරවන්න, ගිනි අවි සොරකම් කරන්න, මිනී මරන්න? අද වෙල්ගම් ඇමතුමා කිව්වා කොහොමද ඔහුට පහර දුන්නේ කියලා. තව විනාඩි දෙකක් තිබ්බනම් ඔහු කාර්ක නැත්නම් ඔහුගේ ජීප් එක ඇතුළෙම ඔහු දැවි අළු වී යනවා. ඉතින් ඔවුන්ට සමාව දෙන්න පුළුවන්ද? ඉතින් අපි දැක්කා පකිස්තානයේ කොහොමද අපේ ඒ සිංහල තරුණයව අන්තවාදීන් විසින් කොහොමද මරා දැම්මේ. ඒක මුළු ලංකාව පමණක් නෙමෙයි මුළු ලෝකෙම පිළිකෙව් කළා. නමුත් අපේ මේ බෞද්ධ රටේ අපි දැක්ක කොහොමද ඒ අහිංසක අතුකෝරල කියන මන්ත්‍රීවරයා, ඒ වගේම ඔහුගේ ආරක්ෂක නිලධාරියා මොනතරම් ම්ලේච්ඡ විදියට ගහලා තට්ටු හතරක් පඩිපෙළ දිගේ ඇදගෙන ආවා 50 දිනකොට. ඉතින් ඒක තිරිසන් විදියට තමයි මරා දැම්මේ. ඒක මුළු රටටම අපහාසයක්. කවුද මැරුවේ? මේ ඒ කවදාකවත් මේ මන්ත්‍රීතුමාව දැකලා නැති පුද්ගලය තමයි ජන කතානායකතුමනි ඒ මරා දැම්මේ. එතකොට අපි දන්නවා දැන් කාගේ කීමටද කවුද සැලසුම් කළේ ඔක්කොම හොයාගෙන යනවා. අද වෙනකොට 38 දෙනෙක් අත්අඩංගු ඉන්නවා. අපි තවත් ගන්නවා එක ඉතාම ඒ පරීක්ෂණ දෙකටම කරගෙන යනවා. එහෙමනම් මේ අරගලේ මුවාවෙන් මනුෂ්‍යව ඝාතනය කරනවා නම්, බේරවැවේ ගිල්ලනවා නම්, බස් ගිනි තියනවා නම්, නිවාස ගිනි තියනවා නම්, මන්ත්‍රීවරුන්ට ගහනවා නම් එන්නේ ම්ලේච්ඡත්වය නැති කරන්න තමයි ඉතිරියේදී ඒ වගේ වෙනවා කියලා බුද්ධියංශ අපිට කියනවා නම් ඒකට තමයි අපි මේ හදිසි නීති ඇත්ත වශයෙන්ම දාන්නේ. ඉතින් එමනම් මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී කරා ගෙනියන්න මම හිතන්නේ නීතිඥ සංගමයත් එත ආරම්භයේදී යම්කිසි උත්තේජනයක් දුන්නා. ඒ ගැනත් අපි තා කනගාටු වීමwidetilde මේ අවස්ථාවේදී සීකරනවා. ඔවුන්ට අපරාධකාරයෝ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් සල්ලි වලට, ඔවුන්ට ස්ත්‍රී දුෂ්කරයන් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් මුදල් වලට, ඔවුන්ට කුඩුකාරයෝ වෙනුවෙන් නීතිඥවන්ට පෙනී සිටින්න පුළුවන් මුදල් වලට. නමුත් ඔවුන්ට අපරාධ කරන්න අනුබල දෙන්න බෑ. අපි දන්නවා මිරියානේ එදා හිටපු ජනාධිපති පිටුව නිවසට ඇවිල්ලා එන්න හදනකොට බස් පුච්චලා ඒ අපරාධ කරනකොට ඔවුන් වෙනුවෙන් උසාවිට කියලා නොමිලේ පෙනී සිටියා. පෙනී සිටලා ඔවුන් තැපදීලා එළියනකොට මල් මාලා දාලා අප්පුඩි ගහලා පිළිගත්තා. අන්නේ ඒ විතාම වැරදි පූර්වාදර්ශයක් තමයි නීති සංගමයේ මේකලේ. අද කී දෙනෙක් ඒ සිද්ධිවලට අත්අඩංගු වෙන්නවද? අද නොමිලේ කවුරුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අපි දන්නවා එදා පාර්ලිමේන්තුව අත්පත් කරගත්තනම් එදා පාර්ලිමේන්තුව අපි අත්පත් කරගන්න සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අපේ හමුදාව එකතු වෙලා එදා අත්පත් කරගත්තන අපි අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. ඒපිනම් ඔව් අත්පත් කරගත්තන අද වෙනකොට අධිකරණ පද්ධතියටත් ඔවුන් ඇත්ත වශයෙන්ම බලපෑම් කරනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනාධිකරණයට එවැගේම උසාවියට බලපෑම් කළ විනිශ්චයකරුවරුන්ටත් තර්ජනය කරන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එන්නේ ඒ තත්ත්වය පාලනය කරන්න තමයි ඉදිරියේදී එවගේ තත්ත්වයක් එනවයි කියලා කියන නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ හදිසි නීතිය දාන්නේ. ඉතින් එමනම් මේ හදිසි නීතියට ඇත්ත වශයෙන්ම කතානායකතුමනි බය වෙන්න ඕනේ. මැර කණ්ඩායම් සහ ඒ මැර දේශපාලන පක්ෂ වගේ මේ කඩා කප්පල්කාරීන් පමණයි. මේක තුලදීත් සාමකාමී උද්ඝෝෂණ සහ සාමකාමී විරෝධතා දෙකටම තියන්න පුළුවන්. ඒව මේ හදිසි නීතිය උපයෝගී කරගෙන ඒව ලක් වෙනවා නම් ඒකටත් අපි විරුද්ධ වෙනවා කියලා මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඒ වගේම තමයි සාමකාමී ඒ වගේ තමයි නොමග යන මේ ප්‍රජන්තත්වයට යොමු වන තරුණ පිරිසට වැඩිහිටියෙක් ඇටියට මම උපදේශක් දෙන්න කැමතියි. මොකද තමන් කළ දෙයට නඩු වැටෙන්න පටන් ගත්තාම ඕ තමන්ම උසිගන්නන ඔය කිසිම නායකයෙක් තමන්ගේ පස්සෙන් එන්නේ නැහැ. තමාට වෙන්නේ එතකොට වතුපිටි තමාගේ වතුපිටි නැත්තම් අම්මලාගේ භාර්යාවගේ කනකරබට උගස් කියලා තමයි නීතිඥයන්ට ගෙවලා ඒ නඩු වෙනින් පෙනී සිටින්නේ. අද අපි දැක්කා රූපවාහිනියකට බලෙන් ඇතුළු වෙච්ච ඒ පුද්ගලයාව ගුවන් යානය තුළදී ඩුබායි යන්න ගිහිල්ලා අත්අඩංගුවට ගත්ත. කවුද ඌ වෙනුවෙන් නොමිලේ පෙනී සිටින නීතිඥ කියලා මම අහන්න කැමතියි. අපි දන්නවා දැන් සොකෝ කියන සීන් ඔෆ් ක්‍රයිම්ස් ඔෆිසර්ස්ලා ගිහිල්ලා ජනාධිපති මන්දරයට එතකොට අගමැති කාර්යාලයට ගිහිල්ලා දැන් ඇංගිලි සනකුළු ගන්නවා. ඒ ඇංගිලි සනකුළු ගන්න සියල්ලක්ම ගුවන් තොටුපළට යනවා. උන්ට කවදාකවත් රටින් පිට යන්න බෑ. උන්ට නඩු දානවා. නඩුදීලා ඔවුන්ට නඩුදීලා වැරදි කරුණොත් ඔවුන්ට කවදාකවත් පොලිස් වාර්තාවක් හම්බෙන්නේ නැහැ. අපි දන්නවා රජයේ රැකියා උදාහරණයක් ඇටියට හමුදාවට පොලිසියට බැඳෙනකොට ගරු කතානායකතුමනි තමාගේ අයියල මල්ලා මාමල බාපල නෙමේ ඈතින්න දුර ඥාතියෙක් වුණත් වරද්දක් කළ දඬුවම් අරන් තියනවනම් ඌට රැකියාව ලැබෙන්නේ නැහැ. එබැවින් මේ තරුණයන්ට අපි කියන අවවාදය තමයි තමන්ට මේ වගේ දයක් කළොත් එහෙම තමා වැරදිකාරය වෙලා උසාවියෙන් දඬුවම් කළොත් ඔවුන්ගේ කිසිම පරම්පරාවක් කිසි කෙනෙක්ට රජයේ විශේෂයෙන් හමුදාව සහ පොලිසියේ ඇතුළු විශේෂ රජයේ රැකියාව වලට කවදාකවත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දැක්කා අධිකරණ නියෝගයක් අරගෙන පොලිසිය ගිහිල්ලා ඒ නියම විදියට විනයානුකූලව ඒ පිරිස ඉවත් කරන්න යනකොට ඔවුන්ට හූ කියලා පොලිසියට මොනතරම් අපහාස කළාද? අද සමහර ඒකෙන් මේ නීතිය ගරු කරන කිසිම කෙනෙක් ඒකට ඇත්ත වශයෙන්ම ඒක හොඳයි කියලා නැත්නම් ඒක අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයකට තමයි මේ අරගලේ ඉන්න අද කනේ කරාපු දාපු පච්ච කොටාපු මේ මරකල්ලයි අද මේ අවස්ථාවේදී හැසිරෙන්නේ. ඒ වගේ තමයි අද ප්‍රකාශ කළ තියෙනවා ගොරු කතානායකතුමනි සමහර ටියුෂන් ගොරුවරු හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට උගන්වන්නේ නැහැ කියලා. මම කියනවා ගොරු කතානායකතුමනි මේ සියලුම ටියුෂන් පන්ති වල ඉන්න ටියුෂන් මාස්ටර්ලගේ දින පන්ති අපි තහනම් කළ යුතුයි. අපි මොනතරම් ගුණමකු මොනතරම් කුහක ජාතියක්ද කියන එක ඇත්ත වශයෙන් මේ ප්‍රකාශයෙන් ඇත්ත වශයෙන්ම මේ මතුවෙනවා. අපි අවුරුදු 30ක් තිස්සේ ත්‍රස්තවාදීන් බැට කෑවා, බස්රියවල දුම්රියවල බෝම්බ ගියා, මරාගෙන බැලන කොටින්ගේ ඒ වෙච්ච විනාශය අපි දැක්කා. අම්මයි තාත්තා එකම බස් එකේ එකම දුම්රිය ගියේ නැහැ. මොකද දෙන්නගෙන් දෙන්නම මැරුණොත් එහෙම දරුවන් බලාගෙන බැහැ කියලා ඒ භීෂණය නැති කළේ හමුදා සහ පොලිසිය. අපි 29,000ක් මැරුණා, 14,000ක් ආබාධිත වුණා. ඒ හමුදා වන්ගේ දරුවන්ට උගන්වන්න බැහැ කියනවා නම් ඒ තිරිසන් ගතියක් කියලා තමයි මා කියන්නේ. අපි දන්නවා ශ්ලෝකයක් තියෙනවා, ආහාර නිද්‍රා බය මෛතුනංච ධම්මේන හින පසුබික් සමානක් කියලා. ආහාර කියන එකයි බය කියන එකයි නිින්ද කියන එකයි මෛතුනේ සංසර්ගය කියන එකයි හතරම මනුෂ්‍යයාටයි තිරිසනටයි පොදුයි. නමුත් මනුෂ්‍යයා තිරිසනාගෙන් වෙනස් වෙන්නේ මනුෂ්‍යයාට පමණයි තමයි උපදිච්ච භූමියට
ආවෙන්න පුළුවන්.
ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් නැති ඒ තිරිසනාගේ අතර මනුෂ්‍යයා අතර කිසිම වෙනසක් නැහැ කියන එක කියනවා. ඒ වගේම අවසානයේ කවියක් තියෙනවා, මගේ රට ජාතිය ආගම සමග නීතිය රකිමි හැර බීතිය එහෙම ඒවා මගේ ප්‍රීතිය කියලා කියන්නේ. බීතිය අපි ඇති කරන්න ඕනේ මැරයන්ට. ඒ බීතිය ඇති කරන්න නම් හදිසීතිය තියෙන්න ඕනයි කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන සපේ සමාප්ත
වෙනවා. Thank you honorable Rasamanikam.
Thank you. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී අලුතෙන් තේරී පත්ලා ඉන්න අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි මම සුබ පතනවා. එතුමන්ට මේ එතුමන්ලගේ කාර්යභාරය සාර්ථක කරගන්න ඉඩ ලැබෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගත්තම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවටයි ශ්‍රී ලංකාවේ ජනතාවටයි ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා මේ ලංකාව හරිතැනට ගෙනියන්න. 1948 ඉඳන් නොයෙකුත් අවස්ථාවල ශ්‍රී ලංකාව තුළ හරිදේ කරන්නේ නායකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි අවාසනාවන්ත ලෙස ඒ කිසිදු නායකයෙක් ශ්‍රී ලංකාවට හරිදේ කරන්න ඕනේ කියන දේ ඉටු නොකිරීම තුළින් තමයි අද ශ්‍රී ලංකාව මේ ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ නායකයෝ දෙන්නේ අවුරුදු 50ක් විතර එකට දේශපාලනය කරපු නායකයෝ දෙන්නේ ජනාධිපති සහ අගමැතිට ඉන්නකොට ඒ වැරද්දම කරන්නේ නැතුව මේ අවස්ථාව හරි විදිහට භාවිත කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෑත ඉතිහාසයේ ගත්තම 2015 යහපාලන ආණ්ඩුව තුළින් ඊට කලින් 2010 යුද්ධයේ අවසන් වෙච්ච කාලේ 2020 පවා 3-2 බලයක් තිබ්බ කාලේ මේ රට හරි තැනට ගෙනියන්න අවස්ථාවක් තිබ්බා. හැබැයි නායකයෝ ඒ දේ කරන්න අසමත් වුණා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී හරි දේ කරලා මේ ලංකාවේ ජනතාවට හරි අනාගතයක් උදා කරන්න මෙවුන් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන්ම මේ නායකයෝ දෙන්නම දන්නවා අද මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට විශේෂම මුහුණ දුන්න ප්‍රධානම හේතුව තමයි මේ දෙමළ ජනතාවගේ නොවිසිඳුණු ගැටලු. මේ නැෂනල් ක්‍රයිසිස් එක නැතිනම් නැෂනල් එත්නික් කොන්ෆ්ලික්ට් එක විසඳුණු නැති නිසා තමයි අද වෙනතුරු මෙච්චර ලොකු ආර්ථික ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනක මේ අවුරුදු 50 දේශපාලනය කරපු නායකයෝ දෙන්න දන්නවා. ඒක නිසා මම ඉල්ලා සිටිනවා මේ නායකයන්ගෙන් විශේෂයෙන්ම ඒ ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන ගැටලු විසඳන එකට ප්‍රමුඛත්වය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක තුලින් මේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න අපිට අවස්ථාවක් ලැබෙයි. පුළුවන් නම් අපිට උතුරු නැගෙනහිර මේ දෙමළ ජනතාවගේ ගැටලු, දේශපාලන සිරකරුවන්ගේ ගැටලු, මේ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ගැටලු, ඉඩම් සම්බන්ධ ගැටලු, මේ අලුත් ව්‍යවස්ථාවක් තුළින් අපේ ගැටලු निराකරණය කර දීම තුළින් උතුරු නැගෙනහිර විශේෂයෙන්ම විශේෂිත වූ ආර්ථික කලාපයක් ඇති කිරීම තුළින් ලංකාවට ආයෝජනය ගේන්න පුළුවන්. මොකද අද IMF ඒවා ඕන ප්‍රෝග්‍රෑම් එකක් වෙයි මොන ප්‍රෝග්‍රෑම් එක කරත් මේ ලංකාවේ මේ තෙල් පොලින් ගෑස් පොලින් නවත්තන අපිට කෑෂ් ඉන්ෆියුෂන් එකක් ඕනේ, විශාල ඩොලර් සංචිතයක් ඇති කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න අපිට දෙමළ ජනතාවට, දෙමළ පක්ෂයට, දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂයෙන් අපිට කරන්න පුළුවන් මේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ලබා දුන්නොත් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී මුහුණ දෙන්න කියලා. හැබැයි අද ඒ දේ කරන්නේ නැතුව මේ ඉමර්ජන්සි ලෝ එක ගෙනල්ලා මේ කරන්න යන වැඩේ තුලින් මං හිතන්නේ මේ නායකයෝ දෙන්නත් ඉතිහාසයේ වැරදි පැත්තේ නායකයන් වශයෙන් පැත් වෙන්න පළවෙනි වැඩේ කරනවා කියලා මට කියන්න පුළුවන්. මොකද අද මේ අරගලය කරන පිරිස මේ අරගල භූමියෙන් ඒව වුණ ඉවත් ගන්න ඕන නම් මේ අරගලයේ සහ මුලින්ම නවත්තන්න ඕන. මේ අරගලයේ නවත්තලා ඉවරයක් කරන්න ඕන නම් කරන්න තියෙන එකම දේ රිෆෝම් කරන්න. ගේන්නේ ඒගොල්ලන් ඉල්ලන සංශෝධන ගේන්නේ, ව්‍යවස්ථාවට ගේන සංශෝධන ගේන්නේ, අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ. මේ ලංකාවේ මිලියන 22ක් ජනතාව ප්‍රාණ අපකරය වශයෙන් ලියුමක් එනකල්, විධායක ජනාධිපතිවරයාගේ තියෙන බලය මගින් ලියුමක් ලංකාව ඇතුළට එනකල් ප්‍රාණ අපකරු වශයෙන් දවස් දෙකක් තියන් හිටිය මිලියන 22ක් ජනතාව මේ විධායක බලතල තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැඩ කරන්න. මං හිතන්නේ අරගලකාරයෝ ගෙදර යයි. මේ ආර්ථික අර්බුදයට ගේන්න ඕන රිෆෝම්ස්, අපේ කොන්ස්ටිටියුෂන් එකේ ගේන්න රිෆෝම්ස් ගේන්න මේ අරගල ඉවර වෙයි. එහෙම නැතුව මේ හදිසි නීතිය දාලා මේ අරගල ඉවර ගන්න බලනවා නම් මං හිතන්නේ මේ නායකයෝ දෙන්නත් 2000 ඉතිහාසයේ හිටපු නායකයෝගේ අසමත් නායකයෝ වෙයි. හැබැයි ලංකාවේ ඉතිහාසයේ අනිකුත් රටවල්, ඒ කියන්නේ අරගල කරලා ආණ්ඩු මාරු කරලා ජනාධිපති මාරු කරලා අගමැතිවරු මාරු කරපු රටවල් හැම රටකම වගේ ස්ථාවර ආණ්ඩු තිබෙන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ ආණ්ඩු දිගින් දිගටම මාරු වෙනවා, ආණ්ඩු දිගින් දිගටම මාරු වෙනවා, මාස 6න් 6ට මාරු වෙනවා. හැබැයි ලංකාවට පුළුවන් ඉතිහාසගත වෙන්න සාමකාමී උද්ඝෝෂණ තුළින් රටක අගමැති ජනාධිපති වෙනස් කරලා රට ස්ථාවරභාවයට ගෙනිලා රට සාර්ථක තැනකට ගෙනියන්න අවස්ථාවක් මේ නායක දෙන්නට තියෙන. ඉතින් මම ඉල්ලීමක් කරනවා තරුණ පරම්පරාව වෙනුවෙන් ඒ දේ කරන්න. මේ හදිසි නීතිය දාලා මේ අරගලයේ ඉන්න කට්ටිය ඇරස් කරන්න කලින් ඒ අරගල කාර්යය බලාපොරොත්තුනේ ඇරස් ගන්න ඕන තව කට්ටිය ඉන්නවා. අපි දැක්ක ප්ලේන් එක ගිහිල්ලා ඇරස් කරනවා. ඇයි අපිට බැරි ලංකාවේ ඩොලර් සංචිතය ඉවර කරලා විනාශ කරලා ලංකාවේ ආර්ථිකය විනාශ කරලා මිනිස්සු පාර්ට් ඇදලා දාලා මේ ලංකාවේ ඩොලර් එක 380 වෙනකල් වට්ටපුවේ මිනිස්සු ඇයි ඇරස් ගන්න බැරි? ඒගොල්ලන්ම පුළුවන් නම් ඇරස් කරන්න. මේ තරුණ අරගල කරු ඇරස් කරලා ඒගොල්ලන් ඇරස් ගන්න. මහා බැංකුව කොල්ල කාපුවා ඇරස් කරන්න. පාස්කු ප්‍රහාරයේ පිටිවසිරපෝ ඇරස් කරන්න. සීනි වංචාවේ පිටිවසිරපෝ ඇරස් කරන්න. ඇරස් කරන්න ඒගොල්ලන්ට ඇයි ඒ වගේම තමයි අපි තරයේ හෙලා දකිනවා මේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතිය පාවය ඇරස් ගන්න අගමැතිතුමාගේ ගේ ගිනිතිය පාවය ඇරස් ගන්න මං හිතන්නේ ඒ සාමකාමී අරගල කරුව කරේ කියලා ඒක පිටිපස්සේ සංවිධායක කල්ලි හිටෙන ඒ කල්ලි ඇරස් ගන්න හැබැයි ඒගොල්ලන්ගේ නේ ඇරස් ගන්න මං දැක්කාද සුදු වෑන් එක දාගෙන ඇන්තනි වෙරංග කියලා සහෝදරයෙක්ව ඇරස් කරලා තියෙනවා කියලා දැක්කා දෙමළ ජනතාවට මේ හදිසි නීතියයි සුදු වෑන් වල ඇරස් කරන එකයි පොලිස් ඉන්ටිමිඩේෂන් අලුත් දේවල් නෙවෙයි උතුරු නැගෙනහිර දිගින් දිගටම මේක වෙනවා හැමදාම උද්ඝෝෂණ කරපො ඇරස් කරන එක සාමාන්‍ය දෙයක් මේ හදිසි නීති අපි කිව්වා දිගින් දිගට අපි මේ පාර්ලිමේන්තුවේ කිනකොට මේකට සිංහල ජනතාව සවන් දුන්නේ නැහැ අද සිංහල ජනතාවත් මේ හදිසි නීති යටතේ අතරංගොඩ ගන්න පටන් ගන්න තියෙනවා ඉදිරි අනාගතයේ තව කට්ටිය අතරංගොඩ ගන්න බලාපොරොත්තු වෙනවා කියලා අපිට ආරංචි තියෙනවා ගේල් ගිනිතියපෝ ඇරස් ගන්න අගමැතිතුමාගේ ගේ ගිනිතියපෝයට ඇරස් ගන්න ඒගොල්ලන්ට දඬුවම් දෙන්න හැබැයි සාමකාමී අරගල කරුවන් ඇරස් කිරීම තුරින් ඒගොල්ලන්ව හිරබාරයට ගැනීම තුලින් සුදු වෑන් වලින් ඒගොල්ලන්ව අරන් යාම තුලින් මේ අරගලේ නවත්තන්න පුළුවන් කියලා හිතන්න එපා මේ කාපෝ කරකිලා එනවා අපිත් මමත් කැමති නැහැ මේ අරගලේ දිගටම ගිහිල්ලා රට අස්සාවර එනවට අපිට අපිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ඉල්ල අයින් කරොත් එමේ ඊළඟට දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වෙයි ඊට පස්සේ තුමා වයින් කරොත් ඊට පස්සේ කෙනා වෙයි ඉතින් අපිට අවශ්‍ය මේ ජනාධිපති ඔලුමාරු කරන එක නෙමෙයි ඉතින් අපිට අවශ්‍ය මේ ලංකාව හරි තැනට ගෙනියන එක ලංකාවේ ආර්ථික ආපව හදන එක ඉතින් ලංකාවේ ආර්ථික ආපව හදන්නම් ප්‍රධාන වශයෙන්ම දෙමළ ජනතාවගේ මේ ඔබ දිනේෂ් ගුණවර්ධන එමෙතුමා දන්නවා අපි එතුමා ඕන තරම් හම්බ වෙලා තියෙනවා එතුමා විදේශ සම්මතියක හැටියට ඉන්නකොට මේ මේ ගැටළු විසඳලා දෙන්න කියලා එතුමා හම්බ වෙලා තියෙනවා එතුමත් ඒකට විශේෂයෙන්ම දේශපාලන සිරකරුවන්ගේ නිදහස් කිරීම පිළිබඳව එතුමා අපිට අපිත් එක්ක වෙනම සාකච්ඡාවක් කරා ඔවුන්ව නිදහස් කරන්න එක පිළිබඳව ඉතින් ඒක නිසා මම එතුමාගේ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක මේක ඉතා ඉක්මනින් මේක ආරම්භ කරලා මේ මේ ගැටළුවෙන් ලංකාව එළියට ගේන්න උදව් කරන්න මේ මන් දැක්ක ඩයස්පෝරාවෙන් අරගලයට උදව් කරා කියලා කිව්වා ඩයස්පෝරාවට පුළුවන් ලංකාවේ ආර්ථිකය හදන්න උදව් කරන්න ඒ උදව් ලබා ගන්න ක්‍රමවේදය හදා ගන්න එහෙම හදාගත්තේ නැත්නම් ඒ ක්‍රමවේදය හදාගෙන හිතනවා නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා ගන්න නැතුව අපි දැන් කෝට්ටුවේ 134 කින් අපි ජනාධිපතිකම ගත්තා
honorable member your time is
over yes i'm winding up in a minute අපි මේ 134 කින් ජනාධිපති හොයා හදාගත්තා අපිට පාර්ලිමේන්තුව බහුතරය තියෙනවා කියලා ඉදිරියට යන්න පුළුවන් කියලා හිතනවා නම් එතන වැරදිනවා සියලු දෙනාම එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බලන්න ඒකේ පොදු ජන පෙරමුණේ වැඩිපුර කට්ටිය දාගෙන පොදු ජන පෙරමුණ තමයි මේ බලය තියන් ඉන්නේ කියලා පෙන්වන්න ගියොත් එහෙම ජූලි 9 වගේ අගෝස්තු 9ද සැප්තැම්බර් 9ද ඔක්තෝබර් 9ද නොවැම්බර් 9ද දන්නේ කොහේ හරි 9 වෙනිදාක ආපහු රැල්ලක් හැදෙනවා ඉතින් ඒ රැල්ල හැදිලා මේක යන්න ඉඩ තියන්න එපා මම කාරණිය කිල්ලන්නේ මොකද මේකෙන් වෙන්නේ අපිත් ආස නැහැ උද්ඝෝෂණ ගන්න අපිත් ආස නැහැ තෙල් පෝලිං වල ඉන්න අපිත් ආසයි අපිට හොඳ අනාගතයක් හදා ගන්න ඉතින් ඒ දේ කරලා දෙන්න කියලා ඉල්ලන්නේ හැබැයි මේ රිෆෝම්ස් කේන්නේ නැතුව මේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න උනන්දු වෙන්නේ නැතුව 19 වෙනි සංශෝධනයේ නැවත වහාම ගේන්න උදව්
කරන්නේ
නැතුව බලාපොරොත්තු එහෙම දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ අරගල කරුවන්ව මේ හදිසි නීතිවලින් ඇරස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා පුළුවන් කියලා හිතනවා නම් ජනාධිපතිතුමා යගමැතිතුමා ඉතිහාසයේ ෆේල් වෙච්ච අනිත් නායකයන්ගේ කණ්ඩායමට වැටෙයි ඒක වෙනවා වෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා කරුණා කරලා රටට හොඳ දේ කරන්න කියලා මම ඉල්ලීම කරලා මගේ කතාව අවසන් කරලා බොහොම ස්තුතියි
thank you honorable vijayadasa rajapaksha
garu kathanayakatumani අද දිනේදී ඉතාමත්ම දීර්ඝ වාද විවාද පැවැත්ුණා මේ හදිසි නීතිය රෙගුලාසි සම්මත කර ගැනීම පිළිබඳව මම හිතන්නේ මේ සභාවේ ගෞරවනීය මන්ත්‍රීතුමල්ලා ඇමතිතුමල්ලා කවුරුත් පිළිගන්නව ඇති 1948 පස්සේ ඉතිහාසයේ අමාරුම කාලයක ආණ්ඩුව බාරගත්තේ වර්තමාන ගරු ජනාධිපතිතුමත් වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමත් අපි මේ ආණ්ඩුව හැදුවේ කුමන පසුබිමක් මතද කියන එකත් මේ සියලුම ගරු මන්ත්‍රීතුමාලා දන්න කාරණයක්. ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා ජනතාව මහමගට බහින්නට කලින් මම ඉදිරිපත් කළා සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් හදන්න ඕන කියලා. නමුත් මේ යෝජනාව පිළිගන්න මේ පාර්ලිමේන්තුවේ කිසිදු දේශපාලන පක්ෂයක් සූදානම් වුණේ නැහැ. ඔබතුමා මට ඒක ආපහු බාර දුන්නා. ඊට පස්සේ අපිත් යම් යම් තීන්දුව ගත්තා මමත් ගරු සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමත් අපිත් ඔය විපක්ෂයේ හිටිය තමුන්නාන්සලත් එක්ක අපි යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා මේ පිළිබඳව සුජාත අයිතියක් තියෙන නායකයෙක් විදියට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය තුල අපි ආරාධනා කරා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට අපේ ආරාධනාවෙන් ආණ්ඩු හදන්න බැරි බව දන්නවා ඒක නිසා අපි 41 දෙනෙක්ගේ කණ්ඩායමක් ගරු විමල් වීරවංශ මහත්තුමා මහාචාර්ය ගරු තිසවිතාරණ මහත්තුමාලා අපි ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමාට කියලා එතුමාට කියලා ආරාධනා කරා කරුණාකරලා මේ ආණ්ඩුව බාර ගන්න කියලා. හැබැයි එදා විපක්ෂය දිගින් දිගටම මේක බාරගත්තේ නැහැ. සති තුනක් අපි ඉවසලා හිටියා. ඒ ඉවසලා ඉඳලා තමයි අපි ගිහිල්ලා හිටපු ගරු ජනාධිපතිතුමාට කිව්වේ මේක විපක්ෂමේ වගකීම බාර ගන්න නැහැ. විපක්ෂයේ හේතුව කොමක් හෝ මේකෙන් කරාරිනවා. ඒක නිසා ඔබතුමා කැමැති කෙනෙකුට අගමැතිකම දෙන්න අපි ඉදිරිපත් වෙනවා. මේ බර කරට ගහන් කර ගහනද අපි දන්නවා මේක කොච්චර අමාරුණත් මහජන නියෝජිතයෝ විදියට අමාරු වෙලා පැනල යන එක නෙවෙයි අපේ වගකීම, අපේ යුතුකම ඉෂ්ට කරන එක. ඒ අනුව තමයි මේ ආණ්ඩුව හැදුවේ. ඒක නිසා අපි කවුරුත් කටයුතු කරේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. සමහරගරු මන්ත්‍රීතුමල්ලා මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කරන ගමන්ම එළියට ගිහිල්ලා කියනවා නම් අපිට ව්‍යවස්ථාවෙන් ඇති වැඩක් නැහැ කියලා. කොහෙටද අපි මේ යන්නේ? කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ? පාර්ලිමේන්තුවකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නට පුළුවන්ද? ඒක නිසා ගරු කතානායකතුමනි, අපිත් මේ හදිසි නීති කැමැත්තෙන් ගේන්නේ නැහැ. අපි අද අලුත් ආණ්ඩුවේ මේ පළවෙනි යෝජනාව විදියට සතුටින් නෙමෙයි මේක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. හැබැයි අපි කවුරුත් පිළිගන්න ඕන ගරු කතානායකතුමනි, අපි කාටත් අද ආරක්ෂාව ලැබිලා තියෙන්නේ ඔබ තමුන්නාන්සේලා. අපි රැට නිදාගන්නේ මේ රටේ පොලිසියයි ත්‍රිවිධ හමුදාවේ අවදියෙන් ඉන්න නිසා, ඒගොල්ල කැප කරන නිසා. මේ රටේ සියලුම ජනතාවට ආරක්ෂාව ලබා දෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව. ඒ තමන්ට ආරක්ෂාව දෙන පොලිසියට ත්‍රිවිධ හමුදාවට ඉතා ම්ලේජ්ජ ලෙස, ක්‍රූර ලෙස, කැත විදියට ආමන්ත්‍රණය කරනවා නම් ඒ උදවියට යකඩ පොළු වලින් ගහලා ඔළු ගෙඩි පළලා රෝහල් ගත කරලා තියෙනවා නම් කොහොමද ඒගොල්ලන්ගේ අපි සේවයක් බලාපොරොත්තු වෙන්නේ? ඒ උදවියත් ගෞරවණීය සේවයක් කරන්නේ. ඒක නිසා රටේ නීතියේ ආධිපත්‍ය බිඳ හැලුනොත් ඔබතුමන්ලා විපක්ෂයේද අපි ආණ්ඩු පක්ෂයේද කියන එක වැදගත් නැහැ. කාගේවත් ජීවිතවලට අපිට ආරක්ෂාව දෙන්න බෑ. ඒක නිසා මේක ඉතාමත්ම සංවේදී කාරණයක්. මේ රටේ ජාතික අවශ්‍යතාවයක් විදියට අපි කටයුතු කරන්න ඕන. මේ ඔළු ගෙඩි මාරු කිරීම හරහා මේ රටේ දේශපාලන සන්දර්භය වෙනස් කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. අපි වෛරයෙන් වෛරය පිරිමහන්න උත්සාහ කරන්නේත් නැහැ. අපි වෛරය ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්නේ මෛත්‍රියෙන්. ඒක නිසා අපි කියන්නේ නැහැ අපිට 134ක බහුතරයක් තිබුණ නිසා මේක අපි විසින් අපිම තීන්දුව අරන් කරන්න ඕනේ කියලා එහෙම මතයක නැහැ. අපි කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම තියෙන වගකීම එකයි. ඔව් ආණ්ඩු පක්ෂයේද, ඔව් විරුද්ධ පක්ෂයේද කියන එක නෙමෙයි වැදගත්. මේ හැම කෙනෙකුටම බලයක් දීලා ජනතාව එවලා තියෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව හදන්න, මේ රටේ ආර්ථිකය ගොඩගන්න. අද ආර්ථික අර්බුදයක්, ඒක තුළ නිර්මාණය වෙච්ච දේශපාලන අර්බුද. අපිත් ඔළු ගෙඩි මාරු කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. මේවයි ක්‍රමවේද වෙනස් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. අපි ඒක සූදානම් කරලා තිබුණා. හැබැයි ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා ඒ සංශෝධනයට ඇතුළු කරපු යම් යම් අතුරු විධාන පිළිබඳව කාගෙත් තියෙනවා විවේචනයක්, විරෝධතාවයක් තිබුණා. ඒක නිසා අපි ඒව ඉවත් කරලා තියෙනවා. ඒව ඉවත් කරලා ඊළඟ අමාත්‍ය මණ්ඩලයේදී ඒක සම්මත කරලා මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න, ඒ වගේ පාර්ලිමේන්තුවේ පිටේ ඉන්න සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ එකඟ වෙච්ච 22 සංශෝධනය අපි තා ලබන සතිය වෙනකොට ගේන්න කටයුතු කරනවා. අපි එතනින් අතර වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් තියෙනවා. මේ 22 සංශෝධනය සම්මත කළ වහාම මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත් කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැමෝම කියන විදියට කාගෙත් ප්‍රශ්න විසඳන්න පුළුවන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒක අපි හදනවයි කියලා නෙවෙයි කියන්නේ, අපි ඔක්කොම එකට එකතු වෙලා හදන්න ඕන. මේක මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරන්න පුළුවන් විදියට ජාතික සමගිය ඇති වෙන ආකාරයට හදන්න ඕන. අපි පිළිගන්න උතුරු නැගෙනහිර ජනතාවට යම් යම් ප්‍රශ්න දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. 2015 පටන් අධිකරණ ඇමතිවරයා විදියට ඒවා විසඳන්න මම විශාල වශයෙන් කටයුතු කරලා තියෙන ඔබතුමාලට මතකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් අපි ඇති කරා. ඒක ගමන් කරපු වේගය හරි අඩුයි. ඒක නිසා දැන් සති කීපයකට කලින් මම උතුරු පළාතට ගිහිල්ලා ඒ ක්‍රමවේදයන් ඉක්මන් කරලා කටයුතු අවසන් කරන්න පියවර අරන් තියෙනවා. ඒ වගේම වන්දි ගෙවීමේ ක්‍රියාවලිය අපි කරගෙන යනවා. එදත් අපි වන්දියම් ප්‍රමාණයකට ලබා දුන්නා. ඒවගේම යුනිටියන් රිකන්සිලේෂන්ස් සංහිඳියා කාර්යාලය අපි ක්‍රියාත්මක කරනවා. ඒක ආණ්ඩුවක් තනියෙන් ක්‍රියාත්මක කරාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒකට සියලු ජන කොටස්වල දායකත්වය අපිට ලැබෙන්න ඕන. ඩයස්පෝරාව ගැන මාණිකරාසම් ගරු මන්ත්‍රීතුමා දැන් කතා කරා. ගරු කතානායකතුමනි, අපි මහජන නියෝජිතය විදියට විතරක් නෙවෙයි, මේ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ විදියට අපි කවදාවත් දෙමළ ජනතාව වෙනම ජන කොටසක් විදියට සලකන්නේ නැහැ. මුස්ලිම් ජනතාව වෙනම ජන කොටසක් විදියට සලකන්නේ නැහැ. අපි ඔක්කොම එක ජන කොටසක්. මේ ඔක්කොම ශ්‍රී ලංකා මාතාවගේ දූ දරුවෝ. ඒක නිසා අපිට කිසිම හේතුවක් නැහැ අපේ හෘද සාක්ෂිය එහෙම වෙන් කරලා සලකන්න අපිට ඉඩ දෙන්නෙත් නැහැ. ඩයස්පෝරාවේ යම් යම් නායකවරු මං හම්බුණා. ඒගොල්ලෝ කිව්වා රහසිගතව කතා කරන්න ඕනේ කියලා. මං කිව්වා නැහැ, රහස් ඕනේ නැහැ. අපි විවෘතව කතා කරමු. ඒ උදවිය ලංකාවේ පුරවැසියෝ යම් යම් හේතු නිසා වුන් විදේශගත වෙලා ඉන්නවා. ඒගොල්ලන්ටත් ගැටලු තියෙනවා, තරහ මරහ තියෙනවා. අපි අතීතයේ හැම අයගෙම වැරදි වුණා. හැබැයි මේකම ගැන අපි කතා කර කර ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක මහා මිත්‍යාවක්නේ. අපි අනාගතේ හෙට උපදින දරුවන්ට මේ ප්‍රශ්නේ ඉතුරු කරන්න එපා. ගරු රාසමාණික මන්ත්‍රීතුමා, ගරු සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා, ඔබතුමාලට කියනවා මේ ප්‍රශ්නේ අපි විසඳන්න ඕන. මේක තව කවුරු හරි විසඳලා දෙනකම් බලන් ඉන්න එපා. මේක අපේ වගකීම. මං ඩයස්පෝරාවේ නායකවරුන්ට විවෘතව ආරාධනා කරා, එන්න අපේ සාකච්ඡා මේසට ඇවිල්ලා අපි ඒකේ වගකීම ගන්නවා. මේ රටේ පුරවැසියෝ විදියට තවදුරටත් එකට එකතු වෙලා මේ රට හදමු. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමු. මේ රටේ ජනතාවට ලෝකේ ඕන රටකට ගිහිල්ලා අභිමානයෙන් ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්න පුළුවන් වාතාවරණය අපි හදමු. අද අපිට ලෝකෙට ගිහිල්ලා කියන්න ලැජ්ජයි අපි ශ්‍රී ලාංකිකයෝ කියලා. අපිට දුරකථන වලින් අපේ ශ්‍රී ලාංකිකයෝ කතා කරනවා ලෝකෙ හැම තැනින්ම. ඒගොල්ලෝ කියනවා මේ ලංකාවේ වෙනේව දිහා බලලා අපිට කාර්යාලවලට ගිහිල්ලා වැඩ කරන්න බෑ, සමාජයේ මිත්‍රයන් ආශ්‍රය කරන්න බෑ, මේ ශ්‍රී ලංකාවේ තියෙන මහා ගෝත්‍රික ම්ලේච්ඡ ක්‍රමවේද නේද කියලා මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ගැන, කාගේ කාගේ අතින් හෝ වෙච්ච දේවල් ගැන එහෙම තමයි ලෝකේ කතා කරන්නේ. ඒවා BBC එකේ, CNN එකේ පැය ගණන් පෙන්නුවා. ඒක නිසා අපේ සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ අභිමානය අද කෙලසිලා තියෙනවා, බිමට කඩන් වැටිලා තියෙනවා. ඒ නිසා මේක ගොඩ ගන්න ඕන. මේ ආර්ථිකය ගොඩ ගන්න ගමන්ම මේ ජාතික සංහිඳියාව දෙක එකට ගමන් කරන්න ඕන. ඒක නිසා අපි මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලම කිව්වා මේ හදිසි නීතිය වුණත් අපරාධකාරීන්ට විරුද්ධව ක්‍රියාත්මක කිරීම ගැන විරුද්ධතාවයක් නැහැ කියලා. ඒක නිසා අපි තමුන්වහන්සේලාට කියනවා කිසිදු අහිංසක කෙනෙකුට එරෙහිව මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හැබැයි අපරාධකාරයෝ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අපි වළක්වනවා නම් එහෙනම් ඒත් කරන්නේ අපි නීති විරෝධී වැඩක්. රටක වැදගත්ම දේ තමයි නීති ආධිපත්‍ය. අද ලෝකේ කුමන රටක් හෝ දියුණු වෙච්ච රටක් තියෙනවා නම් ඇයි අද සිංගප්පූරුව මෙච්චර දියුණුනේ? අපිට වැඩිය පල්ලෙහා තිබුණු සිංගප්පූරුව දියුණුනේ. කෙනෙකුට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආර්ථිකය දියුණුණා, කර්මාන්ත වැඩි වුණා, සේවා පුළුල් වුණා. නැහැ, ඒ හැම දෙයක්ම වුණේ ඒ රටේ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කළා. ඒ රටේ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරේ නැත්තම් කිසිම ආයෝජකෙක් ඩොලර් එකක් අරන් එන්නේ නැහැ. ඒක නිසා රටක් ඉස්සරහට යන්න ඕන
නම්,
ආර්ථික වශයෙන් දියුණු කරන්න ඕන නම් අපේ සමගිය තියෙන්න ඕන පළවෙනිව. දෙවනුව මේ රටේ නීති ආධිපත්‍ය තියෙන්න ඕන. මම ගෞරවණීය ලෙස සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට පක්ෂභේදයකින් තොරව මේ වෙලාවේ ආරාධනා කරනවා එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා මේ රටේ සුවහසක් ජනතාව සුවපත් කිරීම සඳහා අපේ පූර්ණ කැපවීම අපි කරමු. අපි අලුත් ක්‍රමවේද හදලා දෙමු. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හරහා අනාගත පරම්පරාවට, තරුණ පරම්පරාවට, මේ රටේ කාන්තාවන්ට තමන්ගේ නියෝජනයන් මේ පාර්ලිමේන්තුව තුළ සාධාරණ ලෙස ඇති කරලා දීලා මේ රට ඉදිරියට ගන්න එක්වෙන්නේ කියලා ගෞරවණීය ආරාධනය කරමින් මම මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමා.
බොහොම ස්තුතියි. න්‍යායපත්‍රයේ විෂය අංක 1 මහජන ආරක්ෂක ආඥාපන යටතේ යෝජනාවට සභාව එකඟද? දැන් තමුගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට. කරු මන්ත්‍රීතුමාලා තමුන්ගේ ඡන්දය නිවැරදිව සටහන් වෙලාද කියලා බලන්න තිරේ දිහා. හරි ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණාද? අන්න කෙහෙලි රඹුක් කරලා වැත්තුම.
ආණ්ඩුවල් කෙහෙලිය රඹුක් වැල්ල how do you propose to vote?
Yes.
And
honorable Dammika Perera, honorable Dammika Perera, how do you propose to vote?
Yes.
Yes. Sir, තව ඉන්නවද කියලා
හන්ස? එනි අද.
Any other from the government?
Honorable Jayanta
Veerasinghe. Honorable Jayanta Veerasinghe, how do you propose to vote?
Yes.
Yes.
Honorable Kabir Hashim, how do you propose
to vote? Good day.
Kabir.
Honorable Radhakrishnan, how do you propose to vote?
Dilip Vedarachi Mettuma.
Honorable Dilip Vedarachi.
තවත් විපක්ෂයේ
anybody else from the opposition?
Marika,
how do you propose to vote?
Red. Honorable Marika Red.
Marika Mantrituma nivaradida?
Viruddha. So then තව ඉන්නවද කියලා?
තවත් කවුරු හරි ඉන්නවද?
හරි.
හරි. එහෙනම් ඡන්දය පාවිච්චි කරලා අවසානයි.
අවසානයි. හරි.
යෝජනාවට පක්ෂ ඡන්ද 120යි විපක්ෂව ඡන්ද 63යි යෝජනාව සම්මතයි කල් තැබීමේ යෝජනාව
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාස 9 වෙනි අඟහරුවාදා පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු
යනුව පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීම 9 වෙනි බඳාදා අඟහරුවාදා පෙරවරු 10 තෙක් කල් තබනු ලැබේ